මීළඟට ගරු ජයන්ත වීරසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. ගරු මදුර විතානගේ මන්ත්‍රීතුමා මූලස්සනයට පැමිණෙනවා.
ඔබතුමා කලා.
ස්තුතියි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. විශේෂයෙන් මා බලාපොරොත්තු වෙනවා අධිකරණ අමාත්‍යාංශේ කරපු ඉතා අනර්ග වැඩ කොටසක් පිළිබඳව ප්‍රකාශ කිරීමටත්, නීතිය සහ සාධාරණත්වයේ ඉෂ්ට වෙන විදිහට කටයුතු කරන්න අඩිතාලම වැටලා තියෙන හැටිත්, ඒ කටයුතු පිළිබඳව මට මොහොතක් අවසර දෙන්න කරුණු කීපයක් ප්‍රකාශ කරන්න. මේ කරුණු ටික කියන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩකට අවධාරණය කරන්න කැමති. හුඟක් දෙනෙක් කතා වෙනවා මේ ඉංග්‍රීසි භාෂාව නීති විද්‍යාලයේ විභාග සඳහා අනිවාර්ය කරලා තියෙනවා අය, ඒකෙන් අසාධාරණයක් වෙනවා කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමත් නීතිඥවරයෙක්, මං ජනාධිපති නීතිඥවරයෙක්. අපි දෙන්නම හොඳාකාරව දන්නවා ඉංග්‍රීසි භාෂාව කොච්චර අවශ්‍ය වෙනවද කියලා නීතිඥ වෘත්තිය හරියාකාරයෙන් කිරීමට. ඒකෙන් මේ සිංහල භාෂාව අපේ මව් භාෂාව යටපත් කරන්න හදනවවත් අඩුතක්සේරු කරනවත් නෙවෙයි. නීතිඥවරයෙක් හැටියට වැඩ කරනකොට අත්‍යවශ්‍යම දෙයක් තමයි තමන් දේශනයක් කරනකොට, නැත්තම් තමා හරස් ප්‍රශ්න අහනකොට, පිටරටවල් වල නඩු තීන්දුව, විශිෂ්ට නඩු තීන්දුව හොයා දක්වලා තමයි අපි ඒක කරන්නේ. සාමාන්‍යයෙන් අපි නඩු තීන්දුවක් අපි නඩුවක් පිළිබඳව දේශනයක් ලියලා දුන්නොත් බලාපොරොත්තු වෙන්න පුළුවන් එංගලන්තේ නඩු තීන්දුව, ඉන්දියාවේ, දකුණු අප්‍රිකාවේ, ඇමරිකාවේ, ඔය වගේ පිටරටවල් ගණනාවක නඩු තීන්දුව අන්තර්ගත කළයි නීතිඥවරයෙක් සාමාන්‍යයෙන් එවැනි නීතිය පිළිබඳව වාර්තාවක් සපයන්නේ. දැන් මේක කරන්න ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය වෙනවා. මං ඉල්ලා හිටින්නේ ගරු ඇමතුමාගෙන් ඒ දරුවන්ට සෑහෙන කාලයක් දෙන්න, ඒ සඳහා සුදුසු ලෙස සූදානම් වෙන්න. හැබැයි ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාව 90 වැඩ කරන්න සලස්සනවා නම් මම හිතනවා වඩා හොඳයි. ඒකට හේතුවක් තියෙනවා. අපේ රටේ බාපා පාවිච්චි කරන මව් භාෂාව පිටරටවල පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් පිටරටවල් වලින් හදලා තියෙන නීති පිළිබඳ සිද්ධාන්ත අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් නඩු තීන්දුව ඇති දසලක්ෂ ගාණක් අපිට ප්‍රයෝජනයට ගත හැකි. ඒවට හැබැයි ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි. ඔබතුමත් මම මේ දැන් කියන විනිශ්චයකාරතුමා පිළිබඳව දන්න නිසා මම මේ පොතත් අරගෙන ආවා පෙන්වන්න. ඉංග්‍රීසි භාෂාවේ තියෙන වටිනාකම නීති ශිෂ්‍යයෙකුට. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා නීති විශාරදයෙක් හැටියට සලකපු FND ජයසූරිය ගරු විනිශ්චයකාරතුමා. එතුමා එපිල් උසාවියේ විනිශ්චයකාර තනතුරු දරන කොටයි මිය ගියේ. රිටයර් වෙච්ච හැටි වගේ මිය ගියේ. එක දවසක් මම මහාධිකරණයේ, දැන් අවුරුදු ගානකට ඉස්සලා මහාධිකරණයේ දේශනයක් කරනකොට, එදා මහාධිකරණයේ විනිශ්චයකාරවරු වරයා හැටියට හිටපු FND ජයසූරිය නීති විශාරදයා මයෙන් ඇහුවා උඩ ඉඳලා, Have you got Archbold කියලා. ඔබ ළඟ තියෙනවද Archbold කියන පොත? මං කිව්වා no sir කියලා. එතකොට මම ළඟ තිබුණේ නැහැ. විනිශ්චාසනෙ ඉඳලා කිව්වා Archbold පොත ඔබ අරගත්තේ නැත්නම් ඔබ නීතිඥ වෘත්තියෙන් අයින් කළ යුතුයි කියලා. If you don't have Archpal, you should be disenrolled. පස්සේ එතුමා උසාවි ඉවරුණාට පස්සේ මං කාමරයට ගියා. ගිහලා වැයිස ඒ විදිහට කිව්වේ මේ Archpal කියන පොත නැත්තම් නීතිඥ වෘත්තියෙන්ුත් අයින් කරන්න ඕනේ කියලා. එතකොට කිව්වා George Chitty never went to court without Archpal. මේ Archpal කියන පොත අරගන්නේ නැතුව හිටපු නැසීගිය අතිශ්‍රේෂ්ඨ රාජනීතිඥ මහත්මයා කවදාවත් ගියේ නැහැ කිව්වා උසාවියට Archpal පොත අතේ නැතුව. ඕක කිව්වම මම ওই පොත වහාම ගෙන්න ගත්තා එංගලන්තේ ඉඳලා. ඒකේ ප්‍රයෝජනේ හිතන්න බැරි තරම් මම ඒකේ අලුත්ම කොපි අරන් ආවා ඔබතුමාට මෙතන පෙන්නන්න. ඇයි ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය කියලා නීති ශිෂ්‍යෙකුට හෝ නීතිඥවරේ. දැන් මේ පොත ගෙනාවාන් පස්සේ දැන් මම මේ දෙවනි පොත ගත්තේ පළවෙනි පොතේ ඒ කාලේ 1990 ගණන් වල 25000ක් වෙච්ච පොත මං දැන්ට අවුරුදු 3කට ඉස්සලා ගන්නකොට 125000යි. ඒකත් එංගලන්තෙන් ගෙන්න ගන්න ඕනේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පොත බැලුවොත් ඔබතුමාට පේනවා මම මොනතරම් කොළ ගොඩක් මේකේ කියෝලා පිටු ලකුණු කරලා තියෙනවා. මේකේ වටිනාකම කොච්චරද කියනවනම් නීතිඥවරයෙකුට දැන් මේ වගේ පොතක් කියවන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව නැතුව. මේ වගේ පොතක වටිනාකම ලෝකේ හැම රටකම තියෙන නඩු තීන්දුව මොනවා භාෂාවෙන් තිබුණත් ඉංග්‍රීසි භාෂාවෙන් මේක මෙහෙ තියෙනවා. අපේ අසල්වැසි ඉන්දියාව අරගන්න හින්දි භාෂාවෙන් එක නඩු තීන්දුවක් ලියලා තියෙනවද? නැහැ. ඒගොල්ලන්ගේ නඩු තීන්දුව ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මේ 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 පොතේ වටිනාකම කොච්චරද කියනවනම් ගරු මන්ත්‍රීතුමනි, ඒකයි මං කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම මේ දරුවන්ට ලබා දෙන්නේ. ඒගොල්ලෝ ජාත්‍යන්තරයට යන්න ඕනේ. මේ රට අතහැරලා වෙන රටකට ගියත් නීතිඥවරු හැටියට කටයුතු කරන්න නම් ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය වෙනවා. මම මේ ඉංග්‍රීසි භාෂාවට පන්දම අල්ලනවවත් නැත්නම් අපේ භාෂාව අලුතක් සේරු කරනවා නෙවෙයි. ඒක තමයි යථාර්ථය. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එක දවසක් මම නඩුවක් කරගෙන යනකොට එක්තරා මතයක් ඉදිරිපත් කළා හිටපු නඩුකාරතුමෙක්. පස්සේ මම ඒ නඩුකාරතුමාට, ඒ නඩුකාරතුමා තාම ජීවතුන් අතර ඉන්න හින්දා මම නම කියන්නේ නැහැ, දැන් රිටයර් වෙලා, එතුමාට මං කිව්වහම මේ මේ සාක්ෂි ආඥා පනතේ මෙන්න මේ වගන්තිය මේ ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා. එතුමා කිව්වා අනේ මොනවා කරන්නද මේ වීරසිංහ මහත්තයා, මට නම් ඒක කරන්න බෑ. ඒ බවට කිසිම, ඔය ඔබතුමා කියන විදිහට කටයුතු කිරීම පිළිබඳව කිසිම නඩු තීන්දුවක් නැහැ කිව්වා. මං කිව්වා ඉතින් ඒකට නඩු තීන්දුවක් නැත්තම් ඉතින් මේ උසාවි ටික වහලා දාලා අර කැංගරු කෝට්ස් කියන අර වල් බිහි වෙච්ච උසාවි නඩු තීන්දු තියෙනවා, උසාවි පිහිටවනවා නම් හොඳයි කියලා. ඒක හිනා වෙලා කිව්වේ. මත් කිව්වා ඉතින් මමත් මටත් තේරෙනවා මේක වැරදි කියලා. නමුත් ඉතින් මම මොනවා කරන්නද, මේක තමයි නීතිය කියලා. මේකේ පොයින්ට් එක මම ඔබතුමාට පස්සේ කියන්නම්. ඔබතුමාත් නීතිඥවරෙක් නිසා. පස්සේ මං ගෙදර ගියා. ගිහිල්ලා මේ Archpal පොත අතට ගත්තා. මං දැනගත්ත කොහේ හරි තියෙන්න ඕනේ, මොන රටක හරි නඩු තීන්දුවක් තියෙන්න ඕනේ ඔය අසාධාරණයේ කැඩෙන්න මේ තීන්දුවක් දීපු. අන්න එකක් මට අහු වුණා, නොම්බර එකේ නඩු තීන්දුවක් මේ පොතක. දැන් ඕක මව් භාෂාවෙන් මං හදාරලා තිබුණා නම් මේක අහු වෙනවද කවදාවත්? මං ඊට පස්සේ නඩු තීන්දුවත් ඉන්ටර්නෙට් එකෙන් ගෙන්නගෙන පහුවෙන්ද නඩුකාරතුමාට ගිහින් ඒක අතට දුන්නා. මෙන්න සර්, ඔබතුමා එදා කියපු එකට හාත්පසින්ම විරුද්ධ මතයක් තියෙනවා මේ නඩු තීන්දුවේ. මේක අහවල් රටේ නඩු තීන්දුවක්. මෙන්න මං ඔබතුමාට කොපියකුත් ගෙනාවා. බොහොම ස්තුතියි කියලා ස්තුතිපූර්වකව එතුමා එක පාර ගත්තා. ඉතින් එම නිසා මම කියන්නේ ඔය ඉංග්‍රීසි භාෂාවෙන් නීතිය හදාරන්න ළමයින්ව ෆෝස් කරන්න එපා. ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න, සෑහෙන කාලයක් දෙන්න ඒකට හුරු වෙන්න. ඊට පස්සේ අත්‍යවශ්‍ය ලෙස ඒක කළ යුතුයි. මොකද ලෝකෙ පිළිගත් නඩු තීන්දුව සේරම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. විශේෂයෙන් අපේ රටට ඕන වෙන දෙයක් තමයි රෝමලන්දේසි නීතිය. ඔබතුමන් දන්නවා ඊළඟ නඩුවලදී කොන්ට්‍රැක්ට්ස් වලදී රෝමලන්ද නීතිය හුඟක් අවශ්‍යයි. ඒ පොත් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව. දැන් ඒක එහෙම පැත්තක තියලා මම කියන්න ඕනේ මේ අධිකරණ අමාත්‍යාංශයේ මේ අධිකරණ ඇමතිවරු දෙදෙනා ඉතා විශිෂ්ට වැඩ කොටසක් කළා. දැනට නීති සම්පාදනයේ වෙමින් තිබෙන අලුත් මේ නීති කෘති බැලුවොත් ඔබතුමාට පේනවා මොන තරම් වැඩ කොටසක් කළා තියෙනවද අධිකරණ අමාත්‍යාංශයෙන් කියලා. දැන් ඒකේ හවුල්කාරයෙක් හැටට වැඩ කරපු මටත් අයිතියක් තියෙනවා ඒ පිළිබඳව පොඩ්ඩක් කියන්න. විශිෂ්ටම වැඩ කොටස කළේ අධිකරණ අමාත්‍යාංශයෙන් මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පනත අරබයා තමයි කළේ. අපිත් ඒකට සෑහෙන දායකත්වයක් දැක්වුවා. මොකද ඒ කොමිටිවල මම ඉන්නවා. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේක මේ අධික මේ හෙරොයින් සම්බන්ධ පනත මං ගිය සැරේ දැක්කහමත් පාර්ලිමේන්තුව කාලේ මං කිව්වා මේවා ලියලා තියෙන්නේ මොකක් කියලාද? අද වෙනකම් වෙනස් කළා නැහැ. මේක වෙනස් කරන්න මේකේ ලියලා තියෙන්නේ අහවල් ඖෂධය. දෙවියනේ මේ මත්ද්‍රව්‍ය කොහොමද ඖෂධයක් වෙන්නේ? මං ඔක එදත් කිව්වා. අද වෙනකම් මේක වෙනස් කළා නැහැ. ඉතින් කරුණා කළා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කරුණාකර මං හිතන දැන් වුණත් උචිතයි මේ පනත රටක් විනාශ කරන මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විනාශ කරන්න දාලා තියෙන පනතට මත්ද්‍රව්‍ය වලට ඒ පනතේ හඳුන්වන්නේ මේ ඖෂධය. මං කිව්වා මේක වහම වෙනස් කරන්න මත්ද්‍රව්‍ය කියලා දාන්න. ඖෂධ නෙවෙයි මේවා. ඉතින් මේ පනත ගෙනාවටම අපි අධිකරණ අමාත්‍යාංශයට ස්තුති කරන්න ඕන. මේකෙන් හුඟක් හොඳ ප්‍රතිපාදන අරගෙන තියෙනවා. මත්ද්‍රව්‍ය නැති වෙන විදිහට පැතිරෙන්නේ නැති විදිහට වැඩ කරන්න. ඒ විතරක් නෙවෙයි සිරිතක් තියුණා මත්ද්‍රව්‍ය වලට අහු වෙලා අතේටෝ දඬුවමක් දුන්නාම පුනරුත්ථාපනයට යා යුතුයි කියලා පුනරුත්ථාපනයට දවස් දෙකක් ගිහිල්ලා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ආයි මත්ද්‍රව්‍ය විකුණනවා. දැන් ඒක වළක්වන්න මේ 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 අලුත් පන්නිත ප්‍රතිපාදන අරන් තියෙනවා. නොගියොත් පුනරුත්ථාපනයට ඒ පුද්ගලයාට ලැබෙනවා හිර දඬුවමක්. හැබැයි ඒකේ හිර දඬුවමක් හැටියට මේ ක්‍රියාත්මක වෙන්නේ අල්ලලා තියලා යා යුතුයි පුනරුත්ථාපනයට. අවුරුදු පහක් එහෙමයි ඒක දඬුවම් කරන්නේ. තව අවුරුදු පහක් නැවත තවත් ඒ වගේ පුනරුත්ථාපනයකට යා යුතුයි. ඒව නැත්තම් ඉතින් හිර දඬුවම් හම්බ වෙනවා නොම්බර් එකට. ඉතින් එම නිසා හොඳට කල්පනා කරලා බලලා තමයි මේ පනත හදලා තියෙන්නේ. වැරැද්දක් කරපු මිනිහන් නිසියාකාර ලෙස පුනරුත්ථාපනයට භාජනය විය යුතුයි.
කර්මන්තුමා ඔබතුමාට තව විනාඩියක කාලයක් තියෙනවා.
මම මට ඒ විනාඩිය දෙන්න. මම ඉක්මනට ඉවර කරනවා. වෙන්ටර කියන්න දෙයක් නැහැ. කළ යුතු නිසා ඒක ඒ ආකාරයට හරියට කෙරිලා තියෙනවා. මම මේ කතා කරන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් ගහපු අර උස තඩි බිල්ඩිමවත් අලුතෙන් පත් කරපු නඩුකාරවරු විශාල සංඛ්‍යාවවත් අලුතෙන් හදපු උසාවි ගැනවත් නෙවෙයි. හැබැයි ඒවටත් අපි ස්තුති කරන්න ඕනේ අධිකරණ අමාත්‍යාංශයට. මොකද නිදහස ලැබුණට පස්සේ විනිශ්චකාර සංඛ්‍යාව වැඩි කරලා උසාවි වැඩි කරලා නඩු ඇහිම ඉක්මන් කරන්ඩ පියවර ගත්තනම් ගත්තේ මෙන්න මේ පහුගිය අවුරුද්දක ඇතුළත ඇමතිවරුන් විසින්. මේ ඉතින් එම නිසා අවසාන වශයෙන් මම මෙහෙම කියන්නට ඕනේ.
ඔබතුමාගේ කාලය අවසානයි.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි මට මේ කාලය ලබා දුන්නට. මම බලාපොරොත්තු වෙනවා මේ තබපු පියවර දිගින් දිගටම ගෙනහිල්ලා මේ රටේ අධිකරණ ක්‍රියාවලිය නීති පසඳලීමේ ක්‍රියාවලිය තව තවත් වැඩි දියුණු වීමට කරුණු සහ නීති පනත් ගෙනල්ලා එසේ කෙරේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් වාණි හඬ වෙනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු මුජිබ රහමන් මැතිතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක්
තියෙනවා. ස්තුතියි ගරු සභාපතිතුමනි. අද විශේෂයෙන්ම අධිකරණ හා වරාය සම්බන්ධව ඉතාම වැදගත් අමාත්‍යංශ දෙකක් ඒ විවාදයට සහභාගී වීම ගැන අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම මේ විවාදයේදී අපේ අධිකරණ ඇමතිතුමා මෙතන ඉන්න හින්දා එතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමැති. විශේෂයෙන්ම මහර බන්ධනාගාරය ඒ භූමිය තුළ තිබෙනවා අවුරුදු 100කට අධික ඒ ප්‍රදේශයේ හිටපු මුස්ලිම් බැතිමතුන් යාඥා කරපු දේවස්ථානය. පෞගිය පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක ඒකට ආරක්ෂක හේතුන් මත කියලා ඒක පාවිච්චි කරන්න දුන්නේ නැහැ, ඒක වසා දැමුවා. නමුත් දැන් බන්ධනාගාර නිලධාරීන් ඒ දේවස්ථානය තමන්ගේ වෙනත් ප්‍රයෝජන සඳහා ඒක පාවිච්චි කරනවා. හින්දා ඔබතුමාගේ අවධානයට යොමු කරනවා, නැවත වතාවක් ඒ ප්‍රදේශවාසීන්ට ඒ ප්‍රදේශයේ වෙනත් දේවස්ථානයක් නැහැ. විශේෂයෙන්ම කුඩා ළමුන් පවා ඉරිදා දහම් පාසල පවා එතනට තමයි ගියේ. නැවත ඒක ලබා දෙන්න ඔබතුමා කටයුතු කරනවා නම් විශාල කටයුත්තක් කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. ඒ වගේම අද විශේෂයෙන්ම දැන් මේ ට්‍රස්ට් එක තියෙන නීති සම්බන්ධවත් වකූෆ් නීතිය සම්බන්ධවත් මේ දවස්වල ඉතාම විශාල කතිකාවක් යනවා මුස්ලිම් සමාජය තුළ. ඒ වකූෆ් නීතිය සම්බන්ධව තිබෙන අරමුදල විශේෂයෙන්ම ඒ ගෆූරියා කියන අරාබි පාසල සම්බන්ධව මහරගම ප්‍රදේශයේ තිබෙන ඒක එදා හිටපු ඒ මුස්ලිම් නායකයන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් පොදු දේපොලක් හැටියට නම් කරපු ඒ වකූෆ් නීති යටතේ තිබුණු දේපොල. අද එම පවුලේ කෙනෙක් බැවිලා බලහත්කාරයෙන් ඒ දේපොල නැවත වතාවක් තමන්ගේ අතට පවරගෙන ඔහු වකූෆ් නීතියට එහා යමින් ගිහිල්ලා අපි දන්නවා ඒ ගෆූරියා අරාබි පාසලට තිබුණ යම් යම් දේපොල මේ සොෆ්ලොජික් වගේ ආයතනත් එක්ක ගිවිසුම් ගාලා තමන්ගේ හිතුමතේට කරගෙන යන තත්ත්වයක් තිබෙනවා. එහෙනම් අපි අධිකරණ ඇමතුමාට කියනවා විශේෂයෙන්ම මේ මුස්ලිම් ප්‍රජාවගේ දේපොල ඒ කාලේ හිටපු මුස්ලිම් නායකයන් විසින් ලබා දීපු ඒ වකූෆ් නීති යටතේ තියෙන දේපොල ටික ආරක්ෂා කරන්නත් ඔබතුමාගේ අවධානය හා ඒ දායකත්වය ලබා දෙන්න කියලා. මොකද දැන් ඔවුන් එනින් අලුත් පරම්පරාවේ ඉන්න උදවිය ඇවිල්ලා තමන්ගේ සීයා මුත්තා කියලා කියමින් මේ අපිට අයිති දේපොල කියලා නැවත ඒවා තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා ඒ දේපොල වලට කඩා පැනලා නීතියට එහන් ගිහිලා කටයුතු කරන ආකාරය තියෙන හින්දා ඔබතුමාගේ අවධානයත් යොමු කරනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ද මේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ මේ රටේ ව්‍යවස්ථායක සභාව. ඒ වගේම රටේ නීති හදන ස්ථානය. මෙතන හදන නීති තමයි අපි රටේ ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මේක නීති රැකීම මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාගේම වගකීමක්. මේ නීති කවුරු හරි කැඩුවම එයාට අපි දඬුවම් දෙනවා. එයා වරදකාරයෙක් වෙනවා. නමුත් දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා නීති කඩන උදවිය. දැන් නීති කඩලා පාර්ලිමේන්තුවේ ඉඳන් කෑ ගහන උදවිය ඉන්නවා. දැන් ඒගොල්ලෝ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් නිශ්ශබ්දයි. ඒ කොහේ පැත්තේ හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ මේ 225ම තමයි මේ රටේ නීති හදන්නේ. දැන් අපි ඔක්කොමලා එකතු වෙලා හදපු නීතිය කඩලා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කථානායකතුමා ඒකට විරුද්ධව ක්‍රියා කරන්නෙත් නැහැ. ගරු සභාපතිතුමනි, මම විශේෂයෙන්ම සභාගත කරනවා විශේෂ ලියවිල්ලක්. ඒ ලියවිල්ල තමයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව 2021 12 මාසේ 15 ලිපියක් නිකුත් කරනවා. ලේකම් රාජ්‍ය ආරක්ෂක සුවදේශ කටයුතු ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයට ලිපියක් නිකුත් කරනවා. ඒ ලිපියේදී එතුමා කියනවා ඉඳගෙන විශේෂයෙන් මේ ලිපිය නිකුත් කරන්නේ ආගමන හා විගමන පාලක ජනරාල්වරයා. ඒ ජනරාල්වරයා ලිපියේ කියනවා පාර්ලිමේන්තු මහලේකම්තුමාගේ අංක කියලා ලිපි අංකය දාලා 2021 9 මාසේ 21 දින ලිපිය සමඟ බැඳේ. 2021 12 15 දින රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සිය උපන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ මින් පෙර ලබාගත් රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයක් සහිතව අයදුම්පතක් ඉදිරිපත් කර ඇත. නමුත් ඒ ඉදිරිපත් කරපු ඒ ලියවිල්ලේ ඒ මන්ත්‍රීතුමිය එහෙම නැත්නම් ඉල්ලපු ඒ ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එක ඒකට අපි කියනවා රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයට ආයුධම් කරලා තිබෙනවා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වූ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය අනුව අනාවරණය වූ පහත කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන ලදී. මොකද පළවෙනි කාරණාව, මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය 2004 වර්ෂයේ සිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන අංක 521, 98, 87, 6 දරන බ්‍රිතාන්‍ය ගුවන් බලපත්‍රය භාවිතා කරන බව. ඒ අනුව එම කාල සීමාව තුළ ආගමන හා විගමන පනතේ ප්‍රතිපාදන අනුව මේ මන්ත්‍රීතුමියගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී ඇත. නමුත් මන්ත්‍රීතුමිය විසින් තමන්ගේ විදේශීය පුරවැසිභාවය පිළිබඳ තොරතුරු හෙළි නොකට 2014 පළවෙනි මාසයේ 24 වෙනි දින නැවත අංක දරන ශ්‍රී ලාංකික ගුවන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව. ඊළඟ 4 වෙනි කාරණය, ඉන්පසු 2018-11-05 දින මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ මත නැවතත් විදේශීය පුරවැසිභාවයේ හෙළි නොකර රාජකාරී ගුවන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව. ඊළඟට එතුමා කියනවා මන්ත්‍රීතුමිය විසින් නැවතත් ගුවන් බලපත්‍රයක් අයදුම් කිරීමේදී තම විදේශීය පුරවැසිභාවයේ හෝ පුරවැසිභාවයේ ඉවත් කර බවගත් බවට ලේඛනයක් ඉදිරිපත් කර නොමැත. අවසාන කාරණය තමයි ඒ අනුව මන්ත්‍රීතුමිය සඳහා ශ්‍රී ලාංකික ගුවන් පත්‍රයක් ලබා දිය නොහැකි බව නිරීක්ෂණය කරමි. මන්ත්‍රීතුමිය විසින් බ්‍රිතාන්‍ය ගුවන් බලපත්‍රය භාවිතා කරමින් ලබාගෙන ඇති වීසා පිළිබඳ ලේඛන මේ ගමන් බලපත්‍රයේ භාවිතා කරන ලද විස්තර සමග මම අමුණා යොමි. ගරු සභාපතිතුමනි, අධිකරණ ඇමතිතුමනි, අපි කොමල මේකේ ඉන්නවා. ඔබතුමාලා 21 වෙනි සංශෝධනය ගෙනල්ලා සම්මත කරා. හරි, නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ශ්‍රී ලාංකිකයෙක් නොවන කෙනෙක්. මම කථානායකතුමාගෙන් අහන්න කැමතියි. මහලේකම්තුමා තමයි මේ ඉල්ලීම කරලා තියෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාර්ලිමේන්තු මහලේකම්තුමා. එහෙමනම් මහලේකම්තුමාට මේ ආගමන විගමන පාලක ජෙනරාල්වරයා මේ ලිපිය එතුමාට එවල තියෙනවද? එහෙම එවල තියෙනවා නම් ඒ ලිපිය එතුමා වසන් කරගෙන ඉන්නේයි කියන එක අපි මහලේකම්තුමාගෙන් අහන්න කැමතියි. මේක මේ පාර්ලිමේන්තුව ධනවත් කරන්න ඕනේ. මේක රටේ නීතිය. අපි සියලු දෙනාම ලැජ්ජ වෙන්න ඕනේ ඇමතුමනි. මොකද අපි 225ම එකතු වෙලා අනුමත කරපු නීතියට පිටින් කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මොකද්ද මේ රටේ නීතිය? ලැජ්ජයි. අපි ලැජ්ජ වෙන්න ඕනේ. මේ දැන් කවුද මේ කියන්නේ? මේ කියන්නේ ආගමන හා විභගන පාලක ජෙනරාල්වරයා. ඊළඟට ගරු සභාපතිතුමනි, ඊළඟ කතාව තමයි 2022 9 වෙනි මාසයේ 12 වෙනිදා එයාට රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් ඉෂුව කරලා තියෙනවා. කොහොමද ඉෂුව කරන්නේ? එයාට ඉෂුව කරනවා මේ පාලකතුමාව අයින් කරනවා. මෙයා කියනවානේ ඉෂුව කරන්න බෑයි කියලා. අලුත් පාලකවරයාව දාලා 9 වෙනි මාසේ 12 වෙනිදා රාජ්‍ය ඇමතිතුමිය වුණාට පස්සේ ඒ ලියවිල්ලත් එක්ක දාලා මෙතුමියට රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් ඉෂුව කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ඇමතිතුමා ජනාධිපති වුණාට පස්සේ තමයි ඒක වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ යටතේ ට්‍රයි එකක් දීලා තියෙනවා. හරි ගියේ නෑ. රනිල් මහත්තයාගේ යටතේ ඉෂුව වෙලා තියෙනවා. මොකද්ද මේ රට සභාපතිතුමනි? මොකද්ද මේ පාර්ලිමේන්තුව? අපි අහිංසක මිනිහෙක් මේක කරා නම් අද හිරේනේ. අද අපත් නෑ.
ඔය ඇමතුමා තත්පරයක්.
ඔව්.
ඇත්ත වශයෙන්ම මේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර ලබා දීමට කාගේවත් මැදිහත් වීමක් නැහැ. මන්ත්‍රීවරයෙක් කියලා කියපුවම ඒ උදවිය නිකුත් කරනවා. ඒකට කිසිම දේශපාලන සහයෝගයක් අවශ්‍ය නැහැ.
මේ පාලකවරයා ලියුමක් ලියලා තියෙනවා එයාට ඉෂුව කරන්න බෑයි කියලා. මොකද එයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් නෙමෙයි කියලා. මේ 9 වෙනි මාසේ 12 වෙනි මාසේ 15-2021. එතකොට මේ ජෙනරාල්වරයාව අයින් කරලා තමයි අලුත් ජෙනරාල්වරයාව දාලා ඒක නිකුත් කරලා තියෙන්නේ. ඒක කොහොමද වෙන්නේ? දැන් මෙයා කියනවා එයා ශ්‍රී ලාංකික පුරවැසිභාවය අරගෙන නැහැයි කියලා. එතකොට මේ හිටපු පාලක ජෙනරාල්තුමා කියන්නේ බොරුද? එතුමා ලියලා තියෙනවා කාටද ලියුම? ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට අහලා එතුමා අහනවා මේ සම්බන්ධයෙන් මට උපදෙස් ලබා දෙන්න කියලා. උපදෙස් ලබා මේ අන්තිමන මොකක්ද එතුමා කියන්නේ? මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා එයා උපදෙස් දීලත් නැහැ. ඊට පස්සේ ඇමතිතුමා ලැජ්ජයි නේ ඇමතිතුමා? අපි ඔක්කොමට
අපි සම්මත කරානේ 21කට ඡන්දේ දීලා. ආ එතකොට 21කට ඡන්දේ දීලා සම්මත කරාම මේ පාර්ලිමේන්තුවේ එක තමයි මං කියුවේ. මේ නීති කාටද එතකොට? මේ නීති තියෙන මේ රටේ පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න මිනිස්සුන්ට විතරද? කරන්න ඕනේ කතානායකතුමා වහම තීන්දුවක් ගන්න ඕනේ. ඒකයි කරන්න ඕන දේ.
21කින් අයින් කරන්න ඕනේ.
කතානායකතුමාට බලතල තියෙනවා. දැන් මේ ලිපිය ප්‍රමාණවත්. මේ ලිපිය උඩ කතානායකතුමාට පුළුවන් මේක ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තුවේ විදේශිකයෙක් ඉන්නවා නම් එයා එළියට දාන්න. හරි ඒක තමයි ඒකේ බලාපොරොත්තුව. ඒක අපි කියනවා ඉඳගෙන ඒක කරන්න කියලා. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඒක කරයි කියලා. ගරු සභාපතිතුමනි ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. දැන් පාස්කු බෝම්බ ප්‍රහාරේ නඩු වහන්න පටන් අරන් තියෙනවා. දැන් ඒ නඩු වහන්න පටන් ගත්ත එකේ දැන් සාක්ෂි හැටියට නම් කරලා තියෙනවා. දැන් මේකේ පළවෙනි සාක්ෂිකාරයා තමයි රොහාන් ගුණරත්න කියන මහාචාර්යතුමා. ඊළඟට ඉන්නවා නිලන්ත ජයවර්ධන දෙවැනි සාක්ෂිකරු. දැන් නිලන්ත ජයවර්ධන මැතිතුමාව ජනාධිපති කොමිසමේ ඉදිරියේ වරදකාරයෙක් කරලා තියෙනවා. ඒ වරදකාරයා කරලා තියෙන්නේ එතුමා දත්ත මකලා තියෙනවා. එතුමා මේක දැනුවත් වෙලා මේ කරුණු කාරණා එතුමා හෙලි කරේ නැහැ. ඒ හින්දා එතුමාව ජනාධිපති කොමිසම කිව්වා එතුමාව චූදිතයෙක් හැටියට නම් කරන්න කියලා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව එයාව සාක්ෂිකාරයෙක් කරලා තියෙනවා. ඇයි ඒ සාක්ෂිකාරයෙක් කරලා තියෙන්නේ? ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට ඊළඟට තමයි දැන් අපිට අහන්න තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඊළඟ කරුණු කාරණාව තමයි විශේෂයෙන්ම දැන් මේ ඉන්න මේ මහාචාර්ය රොහාන් ගුණරත්න මැතිතුමා. ගරු සභාපතිතුමනි මහාචාර්ය රොහාන් ගුණරත්න කියලා කියන්නේ සල්ලි වලට ගිහිල්ලා එක එක තැන්වල උපදේශක ලබා දෙන කෙනෙක්. එයා කොහොමද සාක්ෂිකාරයෙක් වෙන්නේ? එයාට මොකද තියෙන මේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක සම්බන්ධය? එයා විමර්ශන නිලධාරියෙක්ද? එයා එක්ස්පර්ට් කෙනෙක්. එයා එක්ස්පර්ට් කෙනෙක් හැටියට එයාට මත කියන්න පුළුවන්. එහෙම එක්ස්පර්ට්ලා ඕන තරම් ඉන්නවා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවම එයාව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙක් කරලා එයාව සාක්ෂිකාරයෙක් කරලා තියෙනවා. ඒ සාක්ෂිකාරයෙක් කරේ මොකටවත් නෙමෙයි. මේ ප්‍රශ්නය දැන් අපි දන්නවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන නොයෙකුත් කරුණු කාරණා එළියට අවිල්ල තියෙනවා. අන්න ඒ කරුණු කාරණාවල් වසන් කරන්න මහාචාර්ය ගුණරත්නව දාලා මේක වෙන පැත්තකට හරවන්න හදනවා. ඒ කියන්නේ මේක අන්තවාදී ක්‍රියා. අන්තවාදී ක්‍රියාවක් කියන එක ඔක්කොම දන්නවා. මේක සහරාන් කරයි කියලාත් ඔක්කොම දන්නවා. ආයි අමුතුවෙන් කියන දෙයක් නැහැ. නමුත් සහරාන්ට මේක කරන්න දේශපාලන අවකාශය ලබා දුන්න මේකේ පිටිපස්සේ ඉඳගෙන සහරාන්ලව මෙහෙවපු සහරාන්ලට අනුබල ලබා දීපු තාක්ෂණ සහාය ලබා දීපු මේ බෝම්බ පුපුරන්න පුළුවන් ඒ අමුද්‍රව්‍ය ලබා දීපු උදවිය ඒ සියලු දෙනා හොයා ගන්න ඕනේ. ඒක හොයා ගන්න ඕනේ. ඒක හොයන්න තමයි මේ මහමොලකරුව හොයන්නේ කියලා කියන්නේ. එතකොට මහමොලකරුවව හොයන්නේ නැතුව සහරාන්ලගෙන් මේ ගේම ඉවර කරන්න හදන්නේ. ඒකයි අපි කියන්නේ මහාචාර්ය රොහාන් ගුණරත්නව කියලා මෙතනට දැම්මේ මේක වෙන පැත්තකට අරගෙන යන්න. මොකද ඊට වඩා ඉන්නව සාක්ෂිකාරයෝ. දැන් විමර්ශන නිලධාරීන් ඉන්නවනේ. දැන් ඇයි ශානි අබේසේකරව සාක්ෂිකාරයෙක් කරේ නැත්තේ? ඇයි රවිසෙන විරත්නතුම මැතිතුමාව සාක්ෂිකාරයෙක් කරේ නැත්තේ DIG? දැන් මේ බෝම්බ ප්‍රහාරේ මේ ජනාධිපතිතුමාත් දන්නවා වැඩිම කරුණු කාරණා හොයාගත්තේ ශානි අබේසේකරයි රවිසෙන විරත්නගේ කණ්ඩායම. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ඒ කණ්ඩායම සාක්ෂිකාරයන් ඇටියට දාලා නැහැ. ඇයි? මොකටද ඒගොල්ලන්ව දාන්නේ? ශානි අබේසේකර මහත්තයාගේ ඇෆිඩේවිට් එක දැක්කනේ. එයා කියලා තියෙන කරුණු ටික ඒ කරුණු හරහා ගියා නම් මහබලකරු අල්ලන්න පුළුවන්. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත්ව මේක වෙන පැත්තකට හරවන්න ඇත්තටම මේක විමර්ශනය කරපු නිලධාරීන්ව සාක්ෂිකාරයෝ හැටියට පත් කරලා නැහැ. මේක අපරාධයක්. එහෙනම් අපි මේක අපරාධයක්. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මම කියන්න කැමති විශේෂයෙන්ම දැන් මේ නඩුව පවරලා තියෙනවානේ චෝදනා තියෙනවා 23,000ක්. දැන් මේක ඉවර වෙච්ච නැති තැන් තියෙනවා පරීක්ෂණ. දැන් සාරාගේ පරීක්ෂණේ ඉවර කරාද? සාරාගේ පරීක්ෂණේ ඉවර වුණේ නැහැ. ඉවර කරන්න හැදුවා. සාරා මැරුණයි කියලා DNA පරීක්ෂණ තුනක් කරලා සාරාව තාවරු කරලා සාරාව මැරුණා කියලා අයින් කරන්න හැදුවා. නමුත් සාරා ගැන තවම පරීක්ෂණ ඉවර නැහැ. නමුත් පරීක්ෂණ අවසන් කරලා තියෙනවා. ඊළඟට පොඩි සාරාන්ගේ පරීක්ෂණේ අවසන් කරාද? ඒකත් අවසානයි. ඒකනේ නඩුව දැම්මේ. ඊළඟට සොනික් අපේ අර හරෙන් ෆෙනාන්ඩෝ මහත්තයා ඒ කාලේ මැරෙන්න ගියානේ සොනික් කියලා. දැන් හරෙන් ෆෙනාන්ඩෝත් ඉන්නේ සොනික්ලත් එක්ක. ඒක නැත්ත කතාව. දැන් මේ පැත්තේ ඉන්නකොට යාට සොනික් කියලා හැමදාම කෑ ගැව්වා. දැන් යා කිල එකතු වෙලා ඉන්නේ සොනික්ලත් එක්ක. ඕ එතකොට දැන් ඒ සොනික්ගේ පරීක්ෂණ ඉවර කරේ නෑ සභාපතිතුමනි. ඊළඟට තව වැදගත් කාරණාවක්. අප්‍රේල් මාසේ 4 වෙනිදා 2019 අප්‍රේල් මාසේ 5 වෙනිදා රා 11 මාරට මේ ගැලණිගම එක්සිට් එකේදී ලොරියක් නවත්තනවා. ඒ ලොරිය නවත්තන රා 11 මාරට. මොකටද? පරීක්ෂාවට. නමුත් ඒ ලොරිය නිදහස් කරනවා. එතකොට හිටපු පොලිසිය ඉහළ නිලධාරියෙක් එතන ඒ චෙක් පොයින්ට් එකේ හිටපු පොලිස් කොස්තාපල්ට කතා කරලා. ඒ පොලිස් කොස්තාපල්තුමාගේ කට උත්තරේ තියෙනවා. මේ ලොරිය පිටමන් කරන්න කියලා මට ඉහළ නිලධාරියෙක් මට දැනුම් දුන්නයි කියලා. ඊළඟට ඒ ලොරිය ඉස්සරහා තිබුණා V8 වාහනය. ඒ V8 වාහනවල හිටපු අය තමයි ওই පොලිස් නිලධාරියට කතා කරේ. තව එක ලොරියක් නැවතුවේ නැහැ. ඒ ලොරිය ගියා. ওই ලොරි දෙකෙන් තමයි පරීක්ෂණ වාර්තාවනුව සැක කරන්නේ සහරාන්ට පානදුර තිබුණු සහරාන්ගේ සේෆ් හවුස් එකට එක්ස්ප්ලෝසිව් ගෙනිච්චේ ওই ලොරිය කියලා. ඒක ඇත්ත කතාව. නමුත් ඒ පරීක්ෂණ අවසන් කළාද? ඒ පරීක්ෂණ අවසන් කළේ නැහැ සභාපතිතුමනි. ඒ පරීක්ෂණ ඔක්කොම නැවතුණා. දැන් පරීක්ෂණ නවත්තලා අර සහරාන්ගේ ගෝල බාලයෝ ටික අල්ලලා නඩු ටික දාලා තියෙනවා. චාර්ජස් 23,000ක් තියෙනවා. දැන් ඉන්න හොඳම සාක්ෂිය තමයි කවුද? සහරාන්ගේ බිරිඳ. දැන් සහරාන්ගේ බිරිඳ ජනාධිපති කොමිසමට ගෙනල්ලා එතුමියව ගෙනල්ලා දවස් කීපයයි ප්‍රශ්න කරේ. ඒ පරීක්ෂාව එයාගේ කට උත්තරේ සාක්ෂිය ඉදිරියට ගියේ නැහැ. ඇයි ගියේ නැත්තේ? එයාව සාක්කේ යන්නේ නොදී එයාගේ කටින් සමහර දේවල් එළියට එයි කියලා අනවශ්‍ය දේවල් එයාට COVID-19 තියෙනවා කියලා සාක්කේ අවසාන කරා. අවසාන කරලා දැන් එයා ඉන්නවා. ඇයි එයාව සාක්කිකාරයෙක් හැටියට දාන්නේ නැත්තේ? දැන් සහරාන්ගේ බිරිඳ මේ පිළිබඳව තොරතුරු රාශියක් දන්නවා. එයාගේ කට උත්තරේ දිහා බැලුවම එයාගේ ජනාධිපති කොමිසමේ එයා දීපු ටික අපි කියෝල බැලුවොත් තියෙනවා ප්‍රධාන කරුණු කාරණා රාශියක් එයා කියලා තියෙනවා. එතකොට එයාව සාක්ෂිකාරයෙක් හැටියට නම් කරලා නැහැ. එතකොට අපිට තියෙනවා ප්‍රශ්නයක් ගරු සභාපතිතුමනි. මේක ඉතාම බරපතල දෙයක්. මොකද පෞගේ ආණ්ඩු කාලේ මේ ඉන්න ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්නකොට තමයි මේ බෝම්බ පිපුරුනාම එයා ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. අපිට චෝදනා එල්ල කරා. මේ සභාවේ ඉන්න සමහර මන්ත්‍රීවරු අපිට ඇවිල්ලා අපිට චෝදනා කරා. සමහර මන්ත්‍රීවරු අපි එක්කකට වාඩි වෙන්න අගමැති වුණා. මුළු මුස්ලිම් සමාජයේම හිරිකඩු පිපිලා පාරේ බැහැලා යන්න බැරි විදියට තත්ත්වයක් උදා වුණා. අපිට සිද්ධ වුණා, මට පෞද්ගලිකව සිද්ධ වුණා, මගේ ළමයාගේ පාසල මාරු කරන්න. මොකද ළමයා කෝ ඉස්කෝලේ යන්න බැහැ තාත්තේ, ළමයි මට විහිළු කරනවායි කියලා කිව්වා. එහෙම අසරණ භාවයකට අපි මුහුණ දුන්නා. ඒ හින්දා තමයි අපි කියන්නේ මේකේ සාධාරණත්වය ඉෂ්ට වෙන්න ඕනේ. මේක හංගන්න දෙන්න බෑ. මේක නීතිපති දෙපාර්තමේන්තුවයි මේකට සම්බන්ධ වෙලා ඉන්න සමහර කොටස් එකතු වෙලා හදපු දේවල් තමයි මේ දේවල්. ඒ හින්දා නීතිපති දෙපාර්තමේන්තුව හදනවා ඇත්ත සාක්ෂිකාරයෝ ගෙන්නන්නේ නැතුව, මේකේ කරුණු හොයාගත්ත සාක්ෂිකාරයෝ ගෙන්නන්නේ නැතුව නිකන් ඔය රොහාන් ගුණරත්න ඔය සල්ලි වලට වැඩ කරන මිනිස්සුන්ව සාක්ෂිකාරයෝ හැටියට දාලා අර සහරාන්ගේ කණ්ඩායම පිට මේක පවරලා මේක ඉවර කරලා දාන්න. අපි ජනාධිපතිතුමාට කියන ඔබතුමා බලයට ආපු ගමන් ඔබතුමා කව ස්කොට්ලන්ඩ් යාන්ඩ් එක ගේනවා කියලා. අපි බලාගෙන ඉන්නවා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා අගමැති වෙලා ඉන්නකොට
වාර්තා විනාඩි දෙක කාලයක් තියෙනවා.
විනාඩි
දෙකක්.
ඔබතුමාටත් බරපතල චෝදනා එල්ල වුණා. ඔබතුමා අපි ඔක්කොම එක ආණ්ඩුවේ මේකට මුහුණ දී ගන්න බැරුව හිටියා. ඉතාම අසරණතාවයට පත් වුණා. ඒ හින්දා අපි පරාජය වෙන්නත් එක හේතුවක් මේ පාස්කු බෝම ප්‍රහාරය බවට පත් වුණා. එදා විපක්ෂයේ සම්පූර්ණයෙන්ම Tamange ඡන්ද කැම්පේන් එක කරේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය මුල් කරගෙන තමයි මේ කැම්පේන් එක කළේ. ඒ හින්දා ඔබතුමා අද ජනාධිපති වෙලා ඉන්නවා. ඔබතුමාට වගකීමක් තියෙනවා මේකේ සත්‍ය තත්ත්වය හොයන්න. ඒ වගේ මම හිතනවා ඔබතුමාගේ හෘද සාක්ෂිය අනුව ඔබතුමා දන්නවා මේකේ පිටිපස්සේ ඉන්න උදවිය කවුද කියලා. ඔබතුමා දන්නවා. මොකද ඒ දවස්වල අපි ආණ්ඩු තියන කාලේ සමහර දේවල් ඔබතුමා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ හින්දා අපි ඔබතුමාට කියනවා ඉඳගෙන විශේෂයෙන්ම මේක යට ගහන්න දෙන්න එපා ජනාධිපතිතුමනි. මේක ගැන අපි හොයන්න ඕනේ. මේක ස්කොට්ලන්ඩ් යාඩ් එක ඉක්මනට ගේන්න. එහෙම ගෙනාවේ නැත්නම් මේකේ සාක්ෂිකාරයෝ වැදගත් සාක්ෂිකාරයෝ සමහර විට අපිට අයිම වෙන්න පුළුවන්. මම එහෙම කියන්නේ මොකක් හින්දවත් නෙමෙයි. සාරා පුලස්තිනිව හොයාගෙන ගියා සමන් වීරසිංහ කියලා කියන නිලධාරියා. අන්තිමට ඒ නිලධාරියා කොහමද මැරුණේ කියලා තාම අභිලාෂයක්. ඒ පොලිස් නිලධාරියා අන්තිමට කොළඹට ගෙනල්ලා එයා කොවිඩ් කියලා එයා කොවිඩ් මැරුවා එයා කොවිඩ් හදලා මැරුණායි කියලා එයාගේ මලමිනිය පුච්චලා දැම්මා. අමුතු අභිරහසක්. ඒ නිලධාරියා හොඟක් කරුණු හොයාගත්තා. අන්න ඒ වගේ මේ දැන් ඉන්න ජීවමාන සාක්ෂි අපිට අහිමි වෙන්න පුළුවන්. සාරාන්ගේ බිරිඳ පවා සමහර විට එයා පවා එයාගේ ජීවිතේ පවා මොකද එයා තමයි අද ඉන්න එකම එක්කෙනා මේ පිළිබඳව හොඟක් කරුණු කාරණා දන්න. මොකද එයා ජනාධිපති කොමිසමට ලබා දීපු වාර්තා අනුව අපිට පේනවා හොඟක් කරුණු කාරණා එයා දන්නවයි කියලා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවට අමතක වෙලා තියෙනවා සාරාන්ගේ බිරිඳව මේකේ සාක්ෂිකාරයෙක් කරන්න. එයාව අමතක වෙලා රොහාන් ගුණරත්නව මතක් වෙලා තියෙනවා. රොහාන් ගුණරත්න කියන්නේ අපි දන්නව එයා ගැන. එයා එක එක රටවල් වලට ගිහලා පඩියට වැඩ කරන
මිනිස්සෙක්.
මම අවසන් කරන්න. එක දවසකට සිංගප්පූරුවේ ඉන්නවා, එක දවසකට කැනඩාවේ ඉන්නවා. අර කැනඩාවට ගිහිලා මොකක්ද එකක් දෙමළ සංවිධානයකට වැරදි චෝදනාවක් දාලා අන්තිමට කැනඩාව අධිකරණයෙන් එයාට කැනඩියන් ඩොලර් 50,000ක දඩයක් ගෙවන්නත් කිව්වා. ඉතින් එහෙම එක්කෙනෙක්ව පළවෙනි සාක්ෂිකාරය කරලා. මොන විකාරයක්ද මේ?
අවසාන
කරන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ එතුමාට අපි කියනවා විශේෂයෙන්ම එතුමාගේ ඉල්ලා සිටිනවා ස්කොට්ලන්ඩ් යාඩ් හරි ඉතා ඉක්මනින් ගෙනල්ලා මේ රටේ මේ කරපු අපරාධය මේ රටේ ජනතාවට කරන්න කරපු බලය ගැනීම වෙනුවෙන් ඒ බලය පවරා ගැනීම වෙනුවෙන් ඒක වෙනුවෙන් අරමුණු කරගත්ත සහරාන්ලාව හිටන් හැටියට පාවිච්චි කරමින් මේ කරපු ක්‍රියාවලියේ පිටිපස්සේ ඉන්න ඇත්ත මහ මොලකරු හොයා ගැනීම අපේ සියලු දෙනාගේම වගකීමක් කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
සුදේ මිලගත් සභාපතිතුමනි මෙතුමා කිව්වා මං අර ආගමන විගමන අධ්‍යක්ෂ ජෙනරල්තුමාව මංගුනේ නෑ. මං අහන්න මොකක්ද ඔබතුමා ප්‍රශ්නේ? ඔබ මේ ඔබතුමාට පාර්ලිමේන්තුවට එන්න පක්ෂ දුන්න එක්කනාට රතු පාස්පෝර්ට් එකක් දෙන්න එක ප්‍රශ්නයක් නෙමෙයි.
ඔව් ජමින්ද
මුනාසනේ මන්ත්‍රීතුමනි 29 සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ඉතා වැදගත් කාරණයක්. ඔබතුමත් 179 යටතේ ඒ කියන්නේ මන්ත්‍රීවරු 179ක් ගරු අධිකරණ ඇමතුමනි ඡන්දය දුන්නා 21 සංශෝධනයේ. ඒතකොට මට අයිතියක් තියෙනවා මේ 21 සංශෝධනයේ සම්මත වෙලා. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 කියන්නේ ඒ පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ කථානායක අස්කම් කරාට පස්සේ ඒක නීතියක් වෙන්නේ. එහෙමනම් ගරු මුනාසනේ මන්ත්‍රීතුමනි දැන් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා දන්නවා මේ අදාළ මන්ත්‍රීතුමියට මේ මේ පුරවැසිභාවය නැහැ කියලා. පුරවැසිනා මොකද මගේ අයිතිය මේ. මං ඉල්ලන්නේ 29 වගේ අන්තිය අනු. මොකද මම මයේජ් කරලා ඡන්දය දුන්න පුද්ගලෙක් ඔබතුමා. 179ක් ඡන්දය දීලා තමයි 20 සංශෝධනයේ සම්මත වුණේ. එමනම් කථානායක දස්සම් කළා කියලා. දැන් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා දන්නවා මිතුමිය නැහැ කියලා. ඒතකොට ඉස්සාර නියෝග 21 යටතේ පාර්ලිමේන්තුවේ පිටස්තර පුද්ගලෙක් ඉන්නවා. වහම මේක අයින් කරලා මේක උසාව කියන්න ඕනේ නැහැ. මම දන්න විදිහට වරු මුචි.
ඒක නෑ අවධානය යොමු කරන්න මම කරුවන් තුරා.
මේ දැන්
හරි බොන්ස්.
අපි මම අහලා අවසන් කරනවා.
ඔව් ජමින්ද මන්තු.
අපරයි දැන් මේකේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා මේ ලිපියේ වලා මේක වසන් කරන් ඉන්නේ සමහර වෙලාවට කාලය දීර්ඝ කරගන්න නම් ඒක වැරදි. ඒකට
අපි ඒක මොකද මේක අවධානය යොමු කරන්න.
හරි බොහොමස්සේ මන්තු.
මීලඟට ගරු අරුන්දික ඔව් එමෙතුමා.
ගරු සභාපතිතුමනි ඔබතුමාගේ අවසර පතනවා. මේ මන්ත්‍රීවරයෙක්ගේ මන්ත්‍රී දුරේ අහෝසි වීම 21 සංශෝධනයෙන් පස්සේ කොහොමද වෙන්නේ කියන කාරණය මේ මතු කරා. ඔබතුමාත් නීතිඥවරේ ගීට උපාධිකරණ එමෙතුමාත් ඉන්න රවු ෆකිම් එමෙතුමා. අත වශයෙන්ම ගරු කථානායකතුමාට මන්ත්‍රීවරයෙක්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ බලයක් නැහැ. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ බලය තිබෙන්නේ රිට්ටාඥා අධිකරණයක් මගින් අභියාචනා අධිකරණයට. ඒක නිසා ඒ සඳහා ගත හැකි පියවරවල් මං හිතන්නේ ඔබතුමාලා දැනටමත් මං දැක්ක මාධ්‍යයෙන් රිට්ටාඥාවක් අධිකරණේ ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඒක නිසා වැරදි මතයක් රටට යන්න පුළුවන් සමහරලාට වැරදි මතයක් යන්න පුළුවන් ගරු කථානායකතුමා එතුමාගේ වගකීම ඉස්සර නොකරනවයි කියලා. එහෙම වුණොත් ඒක එතුමාට වෙන සහ පාර්ලිමේන්තුවට අසාධාරණයක්. නිසා ඒ කාරණය අධිකරණයට තියලා අපි මේ කථානායකතුමා එකෙන් මුදවරින්න ඕන.
නැ මෙහෙම දැන් අපි දැන් වෙලාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි නෑ ඔකට වෙනම විවාදයක් ගමු. ඕමන්තුමා.
ගරු ඇමතුමනි දැන් මේ ලිපිය එතුමා යොමු කරලා තියෙන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මහලේකම්තුමා තමයි මේ පාස්පෝර්ට් එක ඉල්ලලා තියෙන්නේ. ඒතොර පාර්ලිමේන්තු මහලේකම්තුමා ඉල්ලපු එකට එතුමා ලිපිය අවලා තියෙනවා ආර්ථික මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් උපදෙස් අහලා මොකද මේකට කරන්න කියලා. අනිවාර්යයෙන්ම මේකේ ලිපියක් මේක දෙන්න බැරි ඇයි කියලා එතුමා මහලේකම්තුමාට යවලා ඇති. ඉතින් මහලේකම්තුමා එහෙමනම් කතානායකතුමාව දැනුවත් කරන්න එපා මේම කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවයි කියලා. දැනුවත් කරන්න බෑ. දැනුවත් කරන පතානායකතුමාට බලයක් තියෙනවනේ.
ගරු මන්ත්‍රීතුමනි, දැන් ගරු මන්ත්‍රීතුමනි, මම කිව්වේ මේ නීතිය පිළිබඳව කාරණේ විතරයි. එහෙම දැනුවත් කරලා ඒ සියල්ල සිද්ධ වුණත් කතානායකතුමාට බලයක් නැහැ මන්ත්‍රීවරයෙක්ගේ මන්ත්‍රි ධුරේ අහොස්සි කියලා තීරණයක් දෙන්න. නෑ, එහෙම නවත්තන්නත් ගරු මම බොහොම අපක්ෂපාතීව කතා කරන්නේ කිසිම පක්ෂ අග්‍රාහකකින් තොරව ගරු සභාපතිතුමනි. එහෙම බලයක් ගරු කතානායකතුමාට නැහැ. හැබැයි ඒ සියලු බලතල තියෙන අධිකරණයට. අනිත් කාරණේ තමයි ඔබතුමා කිව්වා මේ පාංශු ප්‍රහාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරපු ආකාරය. අත්ත වශයෙන් මේ හිටපු නීතිපතිතුමාගේ කාලේ තමයි මේ ඉන්ඩයික්ට්මන්ට් එක අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ ගැන අපිටත් ලොකු කනගාටුවක් තියෙන ඔබතුමා දන්න ඔබතුමත් සමහරලාට මාත් එක්ක අමනාපුණා මේ පාර්ලිමේන්තුවේදී මාස 29කට කලින් මම කිව්වා අපේ රටේ මෙහෙම අවදානමක් තියෙනවා කියලා. ඒක ඉතාමත්ම සද්භාවයෙන් කිව්වේ අපේ සමහර මුස්ලිම් සහෝදරවරු මුස්ලිම් මන්ත්‍රීවරු පවා මට ඒ වෙලාවේ දෝෂාරෝපණය කරා මම ජාතිවාදීෙක් කියලා මම ජාතිවාදී හදන්න යනවා කියලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විඳිතය වුණා හුඟක් දෙනා. හැබැයි පාස්කු ප්‍රහාරයට කලින් අවුරුදු දෙකමාරක් තිස්සේ විඳිතේ බවට පත් වෙලා හිටියේ මම. ඒක පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාවෙත් කියලා තියෙනවා පණිවිඩකාරයට වෙඩි තියලා තියෙනවා කියලා. ඉතින් මමත් ඒ පිළිබඳව කනගාටු වෙනවා.
බොසොදි ගරු අරුන්දික ඇමතුමා ඔබතුමාගේ විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු වුණාසරණඩුඩ සභාපතිතුමනි, මම මුලින්ම ඇත්තටම අද මම මේ අවස්ථාව ඉල්ලගත්තේ විශේෂයෙන්ම ගුවන් සේවා වරාහ ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ කරුණු කිහිපයක් කතා කරන්න. නමුත් මම මට ඉස්සෙල්ලා කතා කරපු මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා මතු කරපු කාරණාවට මමත් එකක් එකතු කරන්න ඕන. ගරු සභාපතිතුමනි, මේ පාස්කු ප්‍රහාරය හරහා වැඩිම පීඩාවට පත් වුණේ මේ රටේ කතෝලික ජනතාව. කතෝලික පල්ලි දෙකකට සහ ක්‍රිස්තියානි පල්ලියකට මේකෙන් සම්පූර්ණ විනාශයට පත් වුණා. මේකෙදි විශාල වශයෙන් ලොකු මත ගැටුමක් ඇති වුණා. කතෝලික සභාව කාඩිනල්තුමා ඇතුළු සමස්ත කතෝලික සභාව සහ එවකට පැවතිච්ච රජය අතරත් ලොකු විරසකයක් ඇති වුණා, ප්‍රශ්න ඇති වුණා. ඉතින් මේකෙදි ඊළඟට තමයි වින්දිතයන් ගැන තමයි විශේෂයෙන්ම මම දන්නවා කාඩිනල්තුමා කතා කරේ වින්දිතයෝ ගැන තමයි විශේෂයෙන්ම කතා කළේ. හැබැයි අපි දැන් කියන කාරණාව තමයි තමුන්නාන්සලා ඔය කියපු කාරණාව තමයි අපිත් කියන්නේ. මේ රටේ කතෝලික ප්‍රජාව නියෝජනය කරන මැතිඅමතිවරු හැටියට අද අපේ ගම්වල තියෙනවා විශාල මතයක්. සමහරකට වැරදි මත තියෙනවා, රටේ වැරදි මත තියෙනවා. එතකොට මේ වැරදි මත නිවැරදි වෙන්න නම් අඩුගානේ මේ පරීක්ෂණ හරියාකාර සිද්ධ වෙන්න ඕනේ කියන තැන අපි එදත් හිටියා, අදත් ඉන්නවා. එතකොට අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉස්සරහත් අපි කිව්ව කාරණාව තමයි මේක නිවැරදිව පරීක්ෂණ කරන්න. මේ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු දැන් එදා ජන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට චෝදනාව. අපි කිව්වා මේ එතුමාගේ තනතුර ගැන හිතන්න නැතුව මේ සම්බන්ධයෙන් මේ පරීක්ෂණ හරියාකාරව කරන්න, මේ පරීක්ෂණ වලට එතුමාවත් සම්මත කරගන්න. ඉතින් අපි දිගින් දිගටම තාමත් කියන කාරණාවක් තමයි දැන් ජනාධිපතිතුමා අලුත් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් දැන් ස්කොට්ලන්ඩ් යාඩ් ගෙනල්ලා මේකේ පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා කියනවා. එහෙම නැත්නම් මේ පරීක්ෂණ හරියාකාරව කරන්න ඕනේ කියනවා. ඉතින් අපි කතෝලික සභාවෙනුත් ඉල්ලනවා. දැන් මට ආරංචියක් ආවා කතෝලික සභාව මේකට සහයෝගය දෙන්න කවුරුත් ආවෙ නැහැ කියලා. එහෙමනම් අපි මේ වෙලාවේ අපි කතෝලික ඇමතිවරු හැටියට අපි අධිකරු කාඩිනල් තුමාගෙන් සහ කතෝලික සභාවෙන් අපි ඉල්ලනවා මේකට සහයෝගය දෙන්න. මේ පරීක්ෂණ කරන්න සහයෝගය දෙන්න. නව දැන් මේ පරීක්ෂණ කරන්න දැන් තමුන්නාන්සරගේ පැත්තෙන් උනත් කරන් මොනවා හරි තියනවා නම් දන්නා වූ කරුණු තියනවා නම් ඇවිල්ලා කතා කරලා මේක ඇත්ත දැනගන්න ඕන. අපි එක පැත්තේ කවුද මේකට සම්බන්ධ, මේකට කවුරු හරි දැන් හුඟක් අය දැන් මේකට අපි දන්නවා අන්තවාදී මුස්ලිම් කොටසක් මේකට සම්බන්ධ වුණා.
හැබැයි අපි කියන්නේ සමස්ත මුස්ලිම් ජනතාව මේකට වගකියන්න ඕනේ කියලා අපි කවදාවත් කිව්වේ නැහැ. අපිට ඕන මේකට සම්බන්ධ වෙච්ච පිරිස කවුද, ඒකට සම්බන්ධ වෙච්ච පිරිසට හේතුබාධක වෙච්ච එකට නැත්තම් මේකට අනුබල දුන්න අය කවුද, ඒව දැනගන්න ඕන. මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම ඒක, කතෝලිකයින්ගේ අයිතිවාසිකම ඒක, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම ඒක. ඒක නිසා අපි කියනවා මේකට සහයෝගය දෙන්න, හැම පාර්ශවයක්ම සහයෝගය දීලා මේ වැඩේ කරන්න. ඊළඟට මම ඒ බල සම්බන්ධයෙන් කතා කරන්නේ එච්චරයි ගරු සභාපතිතුමනි. ඊළඟට වරායහ ගුවන් සේවා අමාත්‍යංශය.
ඔව් මන්දුව
මට දෙන්න. ඔබතුමා කිව්වා කතෝලික සභාව සහයෝගය දෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද අපිත් එතකොට කතෝලික සභාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකක්ද ඒ කතෝලික සභාව සහයෝගය නොදන්න දෙන්නේ නැහැ කියන කාරණාව මොකද්ද කියන්නේ?
හරි, ඔව් එමෙතම.
දැන් ඇත්තටම මේ සම්බන්ධව අලුත් ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ, අලුත් ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ මේ අධිකරණ ඇමතිතුමා විජයදාස රාජපක්ෂ ඇමතිතුමා ඊළඟට මේ සම්බන්ධව මේ කතෝලික සභාවේ අයටත් කිව්වා මේ පරීක්ෂණ වලට එන්න කියලා. කවුරු හරි තමන් කෙනෙක්ව දාන්න කියලා මම අධිකරණ ඇමතිතුමාගෙන් අහනවා, කිව්වද නැද්ද කියලා. ඒ කතෝලික සභාවෙන් කෙනෙක්ව මේ 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 පරීක්ෂණ වලට එවන්න, මේ පරීක්ෂණ කණ්ඩායමට ස්කොට්ලන්ඩ් යාඩ් ගේනවා නම් ඒකටත් උදව් කරන්න එවන්න. ඉතින් මම කියන්නේ ද සමහර කරලා දැන් මේ සමහර කරලා මතයක් ඇති මේ පත් වෙච්ච ආණ්ඩුව පිළිබඳව මතයක් ඇති කතෝලික සභාවේ මේ ආණ්ඩුව පත් වෙච්ච හැටි නැත්නම් ජනාධිපතිවරයා පත් වෙච්ච හැටි සම්බන්ධ මතයක් ඇති. හැබැයි ඒක කියලා මේ අපිට ඇත්ත දැනගන්න තියෙන අවස්ථාවේදී මම කියන්නේ සහයෝගය දෙන්න එන්න කියලා කියන්නේ. ඒකයි අපි මේ කියන්නේ. හැම කෙනාම දෙන්න පුළුවන් සහයෝගය මේකෙදි දෙන්න කියලායි අපි කියන්නේ. මේක නැත්තම් මේක දැන් දේශපාලන වාසිකණ්ඩවත් ඉදිරියේදී පාදින ඡන්ද සම්බන්ධෙවත් එහෙම නෙමෙයි. මම කියන්නේ හැම කෙනාම දෙන්න පුළුවන් සහයෝගය දීලා මේක ඇත්ත දැනගන්න කටයුතු කරන්න. මම ඊට වැඩි කතා කරන්නේ නැහැ ගරු සභාපතිතුමනි. මම මේ වෙලාවේ කතා කරන්න ඕන ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන. ශ්‍රී ලංකන් ගුවන් සේවය
ප්‍රතිවර්තා විනාඩි 2ක කාලයක් තියෙනවා.
ගරු
විනාඩි 2ක කාලය.
මම හිතන්නේ මේ මම පටන් ගත්තත් නැහැ ගරු සභාපතිතුමනි. මම හිතන්නේ මේ කතා කරන්න ඕන කාරණාව තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය. මම වැඩ කරපු ආයතන 1992 මම ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉඳලා 2004 වම් පළාත් සභාවට යනකම් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩ කරපු කෙනෙක්, බුද්ධි සම්පතේ ප්‍රධාන සංවිධායක. අද මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සතු ගුවන් යානා 24ම අදාත තියෙන්නේ ලීසින් ක්‍රමයට. අපි හැමදාමත් කිව්ව කාරණාවක් තමයි මේ ඔපරේටින් ලීසිං වලට ගුවන් යානා මිලදී ගන්න එපා. ෆයිනෑන්ස් ලීසිං වලට අඩු ගානේ දැන් මේ ගුවන් යානා 24 ලීසිං වලට ගත්තට අපිට අයිතියක්වත් නැහැ. අපි මේවට ලීසිං ගෙවනව කරු සභාපතිතුමනි, අපිට කවදාවත් නික අයිතියක්වත් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා නව ගුවන් යානා මිලදී ගන්න ඕන. මම දැක්ක කෝප් කමිටුව ඒ වෙලාවේදී වාර්ණයක් දැම්මාම දැන් එදා තිබිච්ච මිලද ගමන මිල ගණන් නෙමෙයි දැන් මිල ගණන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ තව මාස 15ක් යනකොට මේ ගුවන් යානා වලින් භාගයක්ම අපිට නැතු වෙනවා. ඒක නිසා මම හිතන්නේ අලුතෙන් ගුවන් යානා මිලදී ගැනීමට අවශ්‍යයි මේ ගුවන් සේවය පවත්වාගෙන යන්නට නම්. ඒ වගේම තමයි මේ ගුවන් සේවය වැඩ කරන ගුවන් සේවකින් ගුවන් නියමුවන් අද ඊයේ පෙරදා මම දැක්කා කටා ගුවන් සේවයට ගුවන් නියමුවන් 50ක් ගන්නවා. එතකොට අපේ ගුවන් නියමුවන් යනවා. ඊළඟට මම දැක්කා දැන් මම මට නිවැරදි කිරීමක් හම්බුණා ගුවන් තොටුපළ සේවා අධිකාරිය සභාපතිතුමාගෙන්. විශාල ප්‍රශ්නයක් අපිටත් වතු කරපු එකක් තමයි එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස් ගැන. එතුමාණන් ගුවා එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ව දැන් වෙනකොට අපි ට්‍රේන් කරලා තියෙනවා 25ක් දැන් ගන්නත් ඉන්නවා. එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා ටික ගියොත් මම හිතන්නේ විශාල ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සම්බන්ධ මේ ගුවන් සේවා වලට සම්බන්ධ ප්‍රධාන අය ආරක්ෂා කර ගැනීම, සේවකීන් ආරක්ෂා කර ගැනීම, පුහුණු සේවකීන් ආරක්ෂා කර ගැනීම රටක් හැටියට අපිට අවශ්‍යයි. විශේෂම සංචාර කර්මාන්තය විශාල වශයෙන් දිනු වෙනවා.
ඔබතුමාගේ කාලය අවසන්යි.
මට දෙන්න තව විනාඩි 2ක් ගරු සභාපතිතුමනි. සංචාර කර්මාන්තය දැන් ඉදිරි කාලෙදී නැවත වතාවක් එනකොට අපේ ඩොමෙස්ටික් එයාපෝට්ස් ටික හදන්න ඕන. ඊළඟට අපිට අවශ්‍ය කරනවා අනිත් ගුවන් සේවා වලට අවශ්‍ය කරන සහයෝගය දෙන්න ඕන. එයාටත් එන්න කියලා අපේ රටට ඇවිල්ලා ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය වගේම අනිත් ගුවන් සේවා වලටත් පාටිසිපේට් කරන්න නැත්නම් මේ රටේ ගුවන් ගමන් අරමන්නට ඒ අවස්ථාව දෙන්න ඕන. ඊළඟට අපි හැමදාමත් කියුව එකක් තමයි දැන් වරාය අමාත්‍යංශය ගැන කතා කරද්දි අපි දන්නවා ඔබතුමත් මතු කරපු කාරණාවක්, ඉතාමත් වැදගත් කාරණාවක් තමයි අපි දැක්කා දැන් මගේ අමාත්‍යංශයට මා යටතේ තමයි තියෙන්නේ මීප ආයතනයේ මෙරින් එන්වයරන්මන්ට් ප්‍රොටෙක්ෂන් ඇතොරිටි කියන ආයතනය. ඒ ආයතනය දන්නවා අපි විශාල ප්‍රශ්නයක් තියෙනවා අර නැව ගිඩිච් එක සම්බන්ධයෙන්. මම මේ වරාය ගැන කතා කරද්දී මේ නැව ගිලිච්ච එක සම්බන්ධයෙන් ගත්තාම අඩුව ගානේ ඩොලර් බිලියන එකක් දෙකක් තුනක් ගන්න තිබිච්ච එකක් අඩුව නඩුව දා ගන්න බැරුව ඉන්නවා. විජේදාස රාජපක්ෂ මැතිතුමා මෙතන අධිකරණ අමාත්‍යංශයත් මේ අද දවසේදී වැය ශීර්ෂයේ කතා කරන වෙලාවේදී මම එතුමාගෙනුත් ඉල්ලනවා, එතුමාට හෙටත් අවස්ථාවක් දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ආබිට්‍රේෂන් නැහැ. දැන් මේකේ අලුතෙන් මතුවලා
තියෙනවා. ඔබතුමාගේ අමතර කාලයත් අවසන්යි.
ඉවරයි. මම ඉවර කරනවා. අන්තිම විරාජයක් දෙන්න. දැන් ඒකේ සම්බන්ධයෙන් කතා කරද්දි කියනවා ආබිට්‍රේෂන් එකක් ගැන කතා කරනවා සිංගප්පූරුවේ. අපි දන්නවා ආබිට්‍රේෂන් වලට ගියොත් වෙන දේවල් දන්නවා. මේක ආබිට්‍රේෂන් නෑ. මේක ක්‍රිමිනල් කේස් එකක්. මේකේ නඩුව දාගන්න තමුන්නාන්සලක අධිකරණ අමාත්‍යංශ දෙන්න පුළුවන් සහයෝගය දෙන්න. මේ පගේන ආයතනය හරහා ඩොලර් බිලියන මිලියන ගාණක් අපේ රටට ගන්න පුළුවන් ආයතනයක්. ඉතින් ඒක නිසා අපි ඉදිරි කාලයේදී අපේ රටේ මේක
අවස්ථාවක්
කරගමු. විපක්ෂය සහ අපි සියලු දෙනාම මේ නීති ටික හදාගන්න. අඩු ගානේ මේ වරාය ගුවන් සේවා කියන මේ විෂය තුල නීති ටික හදාගෙන මේවා අඩුම ගානේ ආර්ථිකයට ශක්තිමත් කරන ආයතන බවට පත් කරගන්න මේ යටතේ තියෙන ආයතන පත් කරගෙන අපි එකතු වෙලා වැඩ කටයුතු කරමු කියන කාරණාවත් කියමින් මම නැවත නැවතත් කියනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ රටේ ජාතික ගුවන් සේවය අපි දූපතක් අපිට මේක තියෙන්න ඕන මේක අපේ ප්‍රයිඩ් එකක් ඒක නිසා මම
හිතනවා මේ
ගුවන් සේවය ආරක්ෂා කරන ගමන් මේකට අවශ්‍ය කරන ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කරන්න කියන කාරණාව කියමින් මම නිහඬ වෙනවා
මීළඟට ගරු රවුෆ් හකීම් මැතිතුමා ඔබතුමාට එමෙතුමා
අපට වැදගත් කාරණයක් පැහැදිලි කරන්න ඕන ගරු සභාපතිතුමනි මේ ගරු සභාපතිතුමනි පෞගේ දවස්වලත් මම මේ සභාගාර්භින් නොහිටපු දවස් කීපයක් තුල මේ එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ වන්දි ලබා ගැනීම පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා මේකෙදී නීතිපති දෙපාර්තමේන්තුව රජයේ නීතිඥවරයා විදිහට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා මේකේ නඩු කටයුතු පවරන්න. මේ වන විටත් ඒ සමාගම් වලින් රක්ෂණයෙන් ලබාගෙන තියෙනවා රුපියල් මිලියන 2128ක මුදලක්. ඩොලර් වලින් ගත්තොත් ඒක මේ රුපියල් වලින් ඒ මුදල. ඒතකොට රුපියල් වලින් උත් ලබාගෙන තිබෙනවා මිලියන 27ක ගාණක්. ඒ අනුව රුපියල් මිලියන 2156ක මුදලක් අපි ලබාගෙන තියෙනවා. තවත් ඩොලර් මිලියන 3265ක මුදලක් ගෙවන්න එකඟ වෙලා තියෙනවා. ඒ ඇවිල්ලා මේ අතුරු අය කර ගැනීම ප්‍රධාන අය කර ගැනීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය හිමිකම් පෑම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නඩුව තහවුරු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සියල්ල ලැබුණාම නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරන්න සූදානම් ඉන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවේ පැත්තෙන් ප්‍රමාදයක් වෙන්නේ නැහැ. අර අපේ ගරු මන්ත්‍රීතුමා මුජිබ් රහ්මාන් මැතිතුමා සිහිපත් කෙරුවා මේ මහර බන්ධනාගාරේ මුස්ලිම් බැතිමතුන්ට ආඥා කිරීමට තිබුණු දේවස්ථානය පිළිබඳව. ඒ පිළිබඳව මේ වන විටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගරු ජනාධිපතිතුමා
දැනුවත් කරලා පොඩ වෙලාව
ඔව් ජනාධිපතිතුමා දැනටමත් නියෝග කරලා තියෙනවා ඒ සඳහා සුදුසුම ස්ථානයක් බලලා මුස්ලිම් කටයුතු අධ්‍යක්ෂක ජෙනරල්ට ගිහිල්ලා බලලා තෝරලා දෙන්න ඒ අවස්ථා ඒ ස්ථානයේ දේවස්ථාන ආරම්භ කරන්න කටයුතු සකස් කරනවා කියලා.
බොහොම ස්තුතියි.